මම දැනගන්න කැමතියි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී විරූඩබ කුමාරයා බුදු පියාණන් වහන්සේගේ ඥාතීන් ඝාතනය කරනවා. ඒ ඝාතනයේ ප්‍රතිඵලයක් විදිහටද නැගිනේර පළාතෙන් ඒ පිහිටි භූමිය මොහොතට යට වුණේ කියන
ප්‍රශ්නකින් යම් යම් කර්මයක් හේතු කොටගෙන මේ විශාල මේ 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 සිව් මහා දේශය එහෙම නැත්නම් මේ සිව් හෙළය මඩගස්කර් දිවයින දක්වාම විශාල දීපයක්. නමුත් කාලයෙන් කාලයට සුනාමි ඇවිල්ලා ගම් ලක්ෂ ගණන් මූදුපත් වුණා. ඉතින් ඒක හේතුඵල නිසා. දැන් ඔබ මේ 2004 දිනම් ඔබ දැක්කා ලොකු සුනාමියක් ආවා. ඒ වගේ ඊට වඩා විශාල සුනාමි මේ අවුරුදු 250කට වරක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ සමහර විට අහලා නැතුව ඇති, ඔය 2004ට අවුරුදු 250ක් ඉස්සෙල්ලා පෘතුගීසීන් ලංකාව අර මූදුබඩ ප්‍රදේශ පාලනය කර කාලෙත් විශාල සුනාමියක් ඇවිල්ලා ඔය පෘතුගීසි පාලන ප්‍රදේශ සියලු දේ මූදු වලින් යට වෙලා සුනාමියක් ආවා. ඒ වගේ අවුරුදු 250කට වරක් වගේ යම් කිසි හේතුවක් නිසා සුනාමි ඇවිල්ලා තියෙනවා දිගටම. ඒ සුනාමි වලින් මේ හෙළබිමේ මේ සිව්හෙළේ මේ සතර මහා දීපේ බොහෝ කොටස් මූදුපත් වුණා. ඒක කඩින් පොත්වල පැහැදිලිව තියෙනවා. වරින් වර ඒ සුනාමි ඇවිල්ලා ලංකාවේ ගම්බිම් ලක්ෂ ගාණක් මූදුපත් වුණා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස, මට තව දැනගන්න අවශ්‍යයි අනුරාධපුරේ මහවිලච්චිය ඒ ප්‍රදේශය තුළදී විජය කුමාරයා ලංකාවේ රාජ්‍යයේ රජවරු 20 දෙනෙක් මරා දමනවා කියලා.
ඔය යක්ෂ ගෝත්‍රික නායකයෝ තරුණ රජකුමාරවරු කුවේණිගේ ආධාරයෙන් සියලු යක්ෂ ගෝත්‍රික තරුණ කුමාරවරු ඝාතනය කළා විජය කුමාරයා ඔය විලච්චියේ. එදා දැන් දේවානම්පියතිස්ස රජුරුව වෙනකම් ඒ කියන්නේ විජය මුටසීව ඔය පණ්ඩුකාභය පණ්ඩුවස් මෙහෙම හුඟක් රජවරු හිටියා. ඒගොල්ලෝ ඉන්දියාවේ සම්භවයක් ඇති රජවරු. ඒගොල්ලෝ රජ කළේ අනුරාධපුරේ නෙමේ, ඔය විලච්චිය මහා විලච්චිය කියන වැව් කීපයක් තිබුණා ගලාස. ඒව වටේ තමා රාජධානී හදාගෙන මාලිගා හදාගෙන ඒව තමා රජ කළේ ඒ කාලේ රජ. ඒ අනුරාධපුරයට මේ රාජධානිය ගෙනාවේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ මිහිඳු හාමුදුරු අනුරාධපුරයට වැඩම කළාට පස්සේ. අනුරාධපුරයට මේ ශ්‍රී මහ බෝධියේ අංකුරයක් ඉරිවඩුන්නෙන් අරන් ගියා. ඒ වගේම ඉරිවඩුන්න තිබුණු සිරිපතුල ගෙනහිල්ලා අර පාදලාංජන චෛත්‍ය හැදුවා. අන්නේ දා ඉඳන් තමා අනුරාජපුරයක් හැදුවේ. ඊට ඉස්සෙල්ලා ඔය අනුරාජපුරේ රාජධානිය තිබුණේ අර විලච්චියේ මහා විලච්චිය තන්ත්‍රී මල්ලේට එනකම් ඒ පැත්තේ.
එතකොට ස්වාමීන් වහන්සේ 20 දෙනෙක් විතර මරා දමන ලද රාජකුමාරවරුන් බුදුන් සරණ ගිය රාජකුමාරවරුන්ද?
ඒ කාලේ යක්ෂ ගෝත්‍රිකයොත් බොහෝ දෙනෙක් බුදුන් සරණ ගිය අයත් හිටියා, නොගිය අයත් හිටියා. ඒක නමුත් ධර්මය අනුගමනය කළාද නැද්ද කියන්න දන්නේ නැහැ. නමුත් එහෙම ඒ රාජවරුත් රජකුමාරවරුත් යක්ෂ ගෝත්‍රිකයොත් බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහපු අය බොහෝ හිටිය බව අර මේ ඔයද මානවකන්දි විමලරත්න හාමුදුරුව පොතක් ලියලා ඒ මානවකන්දි විමලරත්න හාමුදුරුවත් යක්ෂ ගෝත්‍රයෙන් පැවතියන කෙනෙක්. එයා ඉතිහාසයේ දීලා තිනවා මේ යක්ෂ ගෝත්‍රිකයොත් බොහෝ දෙනෙක් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ශ්‍රවණය කළා, අහගත්තා, නිවන් දැක්කා කියලා. ඒ වගේම යම් යම් අය මේ මගපල්ලාභී ස්ත්‍රීන් පවා යක්ෂ ගෝත්‍රිකයෝ හිටිය බව මානව විමලරත්න හාමුදුරුව පොත් ලියලා කියලා තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, අවසරයි. වහන්සේ ආලක මන්දාව නමින් හැඳුන්වුවා විල්පත්තු රජධානිය ඇතුළේ ඒ කොටස සීමාව. මම පසුගිය වතාවකදී ගියා බලන්න තනියම කිලෝමීටර් 15ක් විතර කැලේ ඇතුළේ තියෙනවා නිරාවරණේ ආවරණේ නොව සමාජගත නොව වැවක් තියෙනවා. ඒක විශාලත්වයේ දැනට පවතින මහවිලච්ඡය වැව වගේ පස්කුණයක් විතර විශාලයි.
ඒක තමයි නියම මහවිලච්ඡයේ පැරණික ලංකාපුර ලක් ඔය ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ප්‍රධාන නගර දෙකක් තිබ්බා යක්ෂගෝත්‍රිකයන්. එකක් තමයි සිරිවත්තුපුර සීගිරිය ආශ්‍රය කොටගෙන, අනික ලංකාපුර, එහෙම නැත්නම් ආලකමන්දාව. ආලකමන්දාව තමයි ඔය මේ ආටානාටිය සූත්‍රයේ තියෙන විසමුනි රජුරුවන්ගේ අගනගරය. ඉතින් ඒක නිසා ඒ ඔය කියන විශාල වැව තමයි ඒ මුල්ම ආලකමන්දාවේ, එහෙම නැත්නම් විසමුනි රජුරුවන්ගේ මාලිගාව තිබුණු අර ආටානාටිය සූත්‍රයේ තියෙන අර යක්ෂ ගෝත්‍රිකයන්ගේ අගනගරය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ හා සමකාලීනව පවතින ඒ ජනාවාසය ඇතුලේ විශේෂ තාක්ෂණයක් තිබුණා. ඒ තාක්ෂණය කොහොමද ගොඩනගා ගත්තේ ඕන් කියන එක?
ඒ තාක්ෂණය ඉස්සරින්නම්ම මේ හෙළබිමේ මිනිස්සු නොයෙකුත් තාක්ෂණය. දැන් ඔය වාරි මාර්ග ක්‍රම, ඔය ගල් වඩුවන්ගේ ගල් වැඩ කරන තාක්ෂණය, මේ ගල් දිය කළා, ගල් කිරිමැටි වගේ මෙලෙක් කළා, ගල් ඔක්කොම ගල් වැඩ කරන ක්‍රම තිබුණා. ඒවා මේ ස්වාභාවික ගහ කොළ වලින් අරගත්ත දේවල් අරගෙන ඒවා කරන ක්‍රම තිබුණා. ඒ වගේම නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර මේ රටේ තිබුණා. ඔය දැන් ගුවන් යානය, ධනුමුණ යන්ත්‍රය හදන ශිල්ප ශාස්ත්‍රය, වැව් වාරි මාර්ග ශිල්ප ශාස්ත්‍රය, ඒ වගේ බොහෝම ශිල්ප ශාස්ත්‍ර සියලුම දේ මේ රටෙන් තමයි ගියයි කියන්නේ. මේ රටේ තමයි ඔය බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉන්දියාවට ගියා, තම බටහිර ලෝකෙට ගියා. ඊට පස්සේ දැන් අපේ ශිල්ප ශාස්ත්‍ර නැති වුණා, අපේ මුල් ශිල්ප ශාස්ත්‍ර අරගෙන දැන් ඒගොල්ලෝ ඒවා අපිටම ආපහු ගෙනත් දෙනවා. ඒකයි උනේ. අපේමයි මේ වෙදකමත්, හෙළ වෙදකම මේ ඉන්දියාවට ගියා. ඉන්දියාවේදී අපේ හෙළ වෙදකම ආයුර්වේද වෙදකමක් කළා. ඊට පස්සේ ආයුර්වේද වෙදකම හැටියට ආපහු ගෙනා. සියලු දේ මුල තියෙන්නේ ඉස්සුවරු හිටියේ ඔක්කොම මේ රටේ.
එහෙමයි සවිනාංශ. සවිනාංශ, එතකොට දැන් මේ ඉතිහාසයේ අපි ඉගෙන ගත්ත කරුණෝ, දැන් ඉගෙන ගන්න කරුණෝ එකිනෙකට ආත්පසින් වෙනස්
වෙනවා. ඔය ඉතිහාසයේ ඔක්කොම සුද්ධ අපිට බලෙන් හදලා ලියලා සකස් කරලා නිර්මාණය කළා, අටවල අමුණලා බාර දුන්නා. ඒවයි ගුවන්නනවා දැන් ඉතිහාසය හැටියට. නමුත් අපේ ඉතිහාසය නියම නිර්මල ඉතිහාසය අපි දැනගෙන කටයුතු කරන්න ඕන, ඉගෙන ගන්න ඕන, උගන්වන්න ඕන. හරියනම් සියලු දරුවන්ටත් ළමයින්ටත් මේ සියලු දේවල් වල මුල මේ හෙළබිමෙනුයි පටන් ගත්තේ ධර්මයත්, ඔය ආයුර්වේ මේ හෙළ වෙදකමත්, ඒ වගේම ඔය ශිල්ප ශාස්ත්‍ර බොහෝ දේවල් වාරි කර්මාන්තය ලෝකෙටම ගියේ අපේ රටේ. දැන් ඔය අරාබියේ, ඉජිප්තුවේ පිරමිඩ් හදලා තියෙනවා. මේ හෙළ ගල්වඩුව තමයි ගිහිල්ලා තියෙන්නේ. බැබිලෝනියාවේ නොයෙකුත් එල්ලෙනුගෙන ඔක්කොම හදලා තියෙන්නේ මේ සිංහල ගල්වඩුව. සිංහල විද්‍යාඥයෝ සිංහලෝ ගිහිල්ලා හදලා තියෙන්නේ. ඒක පැහැදිලිව ඒ ඉතිහාස පොත්වල තියෙනවා. නමුත් ඔය කවුරුවක්වත් දැන් ඔය මතු කරලා පෙන්වන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට දැන් මේ කාල සීමාව ඇතුළතදී නිකාය විදිහට විවිධාකාර විදිහට බෙදීම් බුද්ධ ශාසනය ඇතුලේ ශාසනයේ ධර්මය,
ඒ බුද්ධ ශාසනය නෙමෙයි බුද්ධ ආගම තුල,
ආගම ඇතුලේ. එතකොට
ඒවයිකින් මේ එක එක ආකාරයට ධර්මයක් නැතිකොට එක එක අය එක එක විදිහට ගෙනාවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය බුද්ධ ඝෝෂ ඇවිල්ලා පරිවර්තනය කළ විසුද්ධි මාර්ගයේ පොත් ලිව්වට පස්සේ ඒ නිර්මල ධර්මයේ, නිවන් දකින්න ධර්මයේ නැති වුණා. ඊට පස්සේ අනුරාධපුරයේ අග යුගයේත්, පොළොන්නරු යුගයේත්, මේ පොළොන්නරු කතිකාවතේ, නිසංගමල කතිකාවතේ තියෙනවා මේ සියලු දේ සිදුණු විනාශයන්. ඒවා බිලා ඔය හැමතැනම ගිහිල්ලා මේ ධර්මයක් නැති වුණා. පස්සේ මේ ලන්දේසිකාරයෝ ලංකාවට ආවහම මහනුවර ප්‍රදේශයේ විමල ධර්මසූරිය රජු මහනුවර රජු වුණාට පස්සේ ලන්දේසිකාරයෝ පහත රටි හිටියා ප්‍රතිගීසිකාරයන්ට පස්සේ. මෙන්න මේ ලන්දේසිකාරයන්ගේ කාලේ අර මේ කොහෙද මේ ඔය සංගරාජ හාමුදුරුව මේ
විට වැලිවිට
වැලිවිට සංගරාජ හාමුදුරුව එකාලි ගණින්නාන්සල හිටියේ උපසම්පදාවක් මොකවත් තිබුණ නෑ. සම්මත උපසම්පදාවක් සියම් රටෙන් ගෙනාව. සියම් රටෙන් සම්මත උපසම්පදාවක් ගෙනාව. එක බුදුහාමුදුරුවන්ගේ උපසම්පදාව නෙමේ සම්මත උපසම්පදාව. ඊට පස්සේ මේ සම්මත උපසම්පදාව ඒ වැලිවිට සරණං කර හාමුදුරුවෝ ගෙනාවට මේක හාමුලට විතරයි, උඩරට හාමුලට විතරයි මේක දුන්නේ. පහළ කුල පරම්පරාවලට දුන්නේ නැහැ. සලාගමේ, කරාගමේ තව නොයෙකුත් ආගම පහළ කුල තිබුණා පහතරට. ඒ කිසිවකුත් උඩරට හාමුලා බාරගත්තේ නැහැ. උඩරට හාමුලා හාමුකම දුරු කළා නම් අන්න ඒයිට විතරයි හාමුදුරු. හාමුදුරු කියන නම ඔය ඒ විදිහට හාමුකම දුරු කළ නිසා හාමුණා. අර පහළ කුල වලට නැහැ. ඉතින් ඒක නිසා ඒ සියම් නිකායේ මල්වත්ත අස්ගිරිය දෙකේම කිසිම අවස්ථාවක වෙන කුලයක කරාවේ, දුරාවේ, මේ සලාගමේ තවම තිබුණා. ඒ අයව ගත්තේ නැහැ. ඒ ගමන මේ අඹගාවට්ටේ හාමුදුරුවෝ ගාල්ල පැත්තේ හිටිය මේ සලාගමේ මේ මහනූප සම්පදාව ඒ හාමුදුරුවොත් බුරුමෙට ගිහිල්ලා මේ අමරපුර කියන නගරේ තිබුණු අර උපසම්පදාවක් ගෙනල්ලා අමරපුර නිකාය හදාගත්ත. ඒකත් සලාගමට සීමා කළා, කරාවෙට දුන්නේ නැහැ. ඒ ගමන මේ කරාවේ කට්ටිය ගිහිල්ලා රාමඤ්ඤ නගරයට බුරුමේ උපසම්පදාව ගෙනල්ලා ඒ මේ කුල ભેද නිසායි මේ නිකාය ભેදේ ඇහිලා තියෙන්නේ. ඊට පස්සේ මේ බුරුමෙන් ආපු අර විනයාලංකාර කියන බුරුම හාමුදුරුව ස්වේජින් නගරයෙන් ඇහිලා ස්වේජින් නිකායකුත් ඔය මේ රේණුකානි හාමුදුරුව, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව, ඒ වගේම ඔය තලගල භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරපු වීඩියෝගොඩ හාමුදුරුව, මේ කඳුබොඩ ධර්මත් ආරම්භ කරපු හාමුදුරුව ඔක්කොම ස්වේජින් නිකාය. එනිසා නිකාය ભેදේ ඇති වුණා. ඊට පස්සේ මල්වත්තේ එක දෙකට බෙදුණා. මල්වත්ත අස්කිරිය කියලා සුද්ධ බෙදුවා. සුද්ධ දෙකට කඩලා. සුද්ධන්ට ඕන උනේ පුළුවන් තරම් බෙදලා කඩලා මේවා කරන්න. ඒක නිසා මල්වත්ත අස්කිරිය දෙගොල්ලන්ට බෙදලා මේ දල්දා මාලිගාවට ඒවා මෙහෙම දෙකට බෙදලා. ඊට පස්සේ මේ මල්වත්ත අස්කිරිය එකක් මේ සියම් නිකායේ නැවත අර දඹුල්ල රජ මහ විහාරේ කැඩුනා. ඊට පස්සේ කෝට්ටේ සාමග්‍රිය පිටේ, ඊට පස්සේ රුහුණේ. මෙහෙම දැන් අද ඔය සියම් නිකායේ නිකායේ තියෙනවා 8ක් 10ක් විතර. ඊට පස්සේ වනවාසී නිකායේ තියෙනවා සියම් නිකායේ වතුරුවිල ඥානানন্দ හාමුදුරුව වනවාසී නිකායකුත් හදාගත්තා. ඊට පස්සේ රාමඤ්ඤ නිකායත් නැවත වනවාසී නිකායක් හැටියට කැඩුනා. රාමඤ්ඤ නිකායත් අද 7-8ට කැඩලා තියෙනවා. අමරපුර නිකාය නම් 27කට කැඩුනා. අද තියෙනවා ඔය කරවිට, බලංගොඩ, අර නිකාය, මේ නිකාය, උඩරට මෙහෙම මෙහෙම කැඩිලා කැඩිලා අමරපුර නිකාය 27ක. ඔය එකක්වත් බුද්ධ ධර්මයේ නෙමෙයි බුද්ධ ආගම. ඔක්කොම ආගමේ මේ නිකාය තියෙන්නේ. ඒක නිසා මේ නිකාය කියන එක බුදුහාමුදුරන්ගේ දේශනාවට ගැළපෙන දෙයක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ නිකාය නම් එකම ත්‍රිපිටකය පරිපාලිච්චි කරන්න ඕනේ, පරිහරණය කරන්න ඕනේ, සමුදේ නිරෝධ කරන්න ඕනේ, මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න ඕනේ. හොඳයි, එහෙනම් දැන් අපි